ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අප ගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ පටික්කෝල මනස්කාර භාවනා වඩන ආකාරය පිළිබඳ සරල ධර්ම කරුණු කීපයක්. ඒදී අපි මේ ඇයට ප්‍රකාශ කළාද එම පටික්කෝල මනස්කාර භාවනා විදර්ශනාවට නගන ආකාරය පිළිබඳව දේශනාවක් ඉදිරිපත් කරනවායි කියලා. ඒ විදර්ශනාවට නගන ආකාරය විස්තර කිරීමට ප්‍රථමයෙන් ඒ කුණ කොටස් දෙකේ සිංහල තේරුම සමහර අයට මේ අය අතරින් සමහර දෙයකට තේරෙන්නේ නැති නිසා ඒ සිංහල තේරුම පරමයෙන් අප කියා දෙන්නට අදහස් කරන්න. අප කල්පනා කළේ ඒ කොටස් දෙක මේ අයට කටපාඩම් ඇති මේ සෑම දෙනෙකුටම වාගේ මේ සිංහල අදහස තේරුම දන්නා ඇති කියලා. එසේ වෙතත් සමහර අයට ඒ පිළිබඳ අවබෝධයක් නැති බව අපට පෙනී ගියා. එම නිසා ඒ කොටස් දෙකේ සිංහල අදහස පමණක් අපි ප්‍රකාශ කරන්නේ කොටස් විස්තර කරන්නට යනවා නෙවෙයි. කේශා කියන්නේ කේස්, ලෝම ලොම්, නඛා කියන්නේ නිය, දන්තා දත්, තචෝ සන, මන්සම් මස්, නහාරෝ කියන්නේ නහාර, අට්ඨේ ඇට ඇටකට, අට්ඨේ මිජ්ජා ඇට මිදුළු. ඔය ඇට ඇතුලේ තියෙන ලේ හැම හැදීමට අවශ්‍ය වෙන කොටසක් ඇට මිදුළු. වක්රන් වකුගඩු දෙක. හදයන් හදේ වස්තු. යකණන් කියන්නේ අකුමාව. සාමාන්‍යයෙන් ඔය අරකුන්ගේ හැම පිළිකුදු කියලා කතා කරන්නේ අකුමාවට තමයි. ඊළඟට කිලෝමකන් කියන්නේ දලගෝ කියලා පොත්වල දක්වා තිබෙන ආමාශය සමීපයේ ඇති වම්පද්දේ දිවකට ගොරු හැඩයක් ඇති මස් සූර්ත මස් රැදෙල්ලක් වැනි අග්නියාශය. එහෙන් තමයි ඔය කෑම දිරවීමට අවශ්‍ය සමහර එන්සයිම වර්ගයෙන් ශීලින් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ලබන්නේ. ඊළඟට පිහකන් කියන්නේ සමහර වැදගත් ශරීරය තුළ පවත්නා වූ ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා ඒ වටා ඇති සියුම් සිවියක් වැනි තත්ත්වයක්. ඊට පසු පප්පාසං කියන්නේ පෙනහැලි දෙකට. අන්තං අන්තගුණං කියන්නේ කුඩා බඩවැල් සහ මහා බඩවැල් වලට. උදරියං කියන්නේ නොපැසුණු ආහාර. කරීෂං කියන්නේ පැසුණු ආහාර ඉවත් අසුචි වලට. මත්තලොංගම් මොලේ. ඒ කොටස් විස්ස පඨවි ධාතු අධික කොටස් විස්ස. ආපෝ ධාතු අධික කොටස් 12ක් ඊළඟට දක්වා තිබෙන. පිත්තන් කියන්නේ පිට, සෙම්හම් කියන්නේ සෙම, පුබ්බෝ කියන්නේ සැර, ලෝමිතන් කියන්නේ ලේ, සේදෝ කියන්නේ දහඩිය, මේදෝ කියන්නේ මේදේ, අස්සු කඳුළු, වසා කියන්නේ උරුම තෙල්, කේලෝ කියන්නේ කෙල, සිංහානිකා කියන්නේ සටු, ලසිකා කියන්නේ මේ සඳ මිදුළු නමින් හැඳින්වෙන මේ සන්ධිස්ථාන යථාපරිදි ක්‍රියාවෙන් ක්‍රියාත්මක වීමට පහසු වන ආකාරයෙන් සැදී ඇති. සාමාන්‍යයෙන් ග්‍රීස් එකක් වැනි දෙයක් ඔය ඇටකටු සන්ධිස්ථාන පස්සේ නැමීමට දිගහැරීමට ක්‍රියාත්මක වීමට පහසු වීම සඳහා ඒ කොටස් පිටාදී මේ මුත්තම් කියන්නේ මුත්‍රා. මේ කොටස් දෙකෙන් තමයි ශරීරය නිර්මාණය වෙලා නිර්මාණය වෙලා තිබෙන්නේ. එතකොට එදා අපි පිළිකුල් භාවනාව සමතයක් වශයෙන් හා එලෙසින් සමත විදර්ශනා දෙකම වැඩෙන ආකාරයෙන් ප්‍රකාශ කළා. එතකොට අද විදර්ශනයේ සමතයක් වශයෙන් තරමද්දරට හෝ දිනු කළ එම භාවනාව විදර්ශනාවට නගන ආකාරයයි දැන් විස්තර කිරීමට අදහස් කරන්නේ. විදර්ශනාවක් කිරීම තුළින් අපි අපේක්ෂා කරන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ තිබෙනා වූ යථා තත්ත්වය, නියම තත්ත්වය, යථා පරිදි නියම ආකාරයෙන්ම අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් භාවනාවක් කිරීමයි. එහිදී මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය කියන්නේ ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙන බව, අනිත්‍ය බව. ඒක නිරන්තරයෙන්ම දුකක් ලබා දෙන දුක්ඛ ධර්මයක් බව. ඒක ආත්ම නොවන අනාත්ම ධර්මයක් බව. එය එලෙසින්ම අසුභ ධර්මයක් බව. මේ ලෝක සත්‍යයට බොහෝ විට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වැනි ධර්මයන් පිළිබඳ විපරීත හැඟීම් තියෙනවා. ඒ කියන්නේ විපර්යාස අදහස්. මේ විපරීත සංඥාවන් දුරවන ආකාරයෙන් යම්කිසි භාවනාවක් සිදු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. දැන් ඒ විපරීත සංඥා ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒ හතරෙන් එක එක කොටස් තුනකට බෙදුවාම ඔක්කොම 12ක් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය නිත්‍ය සංඥා, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස කියලා විපරීත සංඥා තුනක් තියෙනවා. අනිත්‍යදී නිත්‍ය වශයෙන් ගනු ලබන චිත්ත විපල්ලාස සිතේ තියෙන විපර්යාස ධර්මයක්. ඊළඟට දිට්ඨි විපල්ලාස, දෘෂ්ටි විපල්ලාස, දෘෂ්ටි විපර්යාසය. සඤ්ඤා විපල්ලාස සඤ්ඤාව පිළිබඳ ඇති. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා සඤ්ඤාවකින් බැඳී සිටින ඒ සඤ්ඤා විපර්යාසය. මේ ආකාරයෙන් එක් කොටස් තුනකට බෙදෙන. ඊළඟට දුක්ඛේසර සඤ්ඤා, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සඤ්ඤා විපල්ලාස. ඒ කියන්නේ දුක්ඛ දේ සැපක් වශයෙන් ගන්න ලබන ඒ සිත සඤ්ඤාව සහ දෘෂ්ටි කියන එකයි අදහස. ඊළඟට ආත්ම නොවන දෙයක් ආත්මයක් වශයෙන් ගන්න ලැබෙන ඒ චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස කියන විපරීත සංඥා තුනක් තිබෙනවා. මේක සෝවාන් වූ සෑම කෙනෙක් ගාවම පවතින ධර්මතාවයක්. ඊළඟට අසුභේ සුඛ සංඥා, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස. අසුභ දේ සුභ වශයෙන් ගන්න ලැබෙන සිතේ පවත්න විපරීත සංඥාව, ඒ වගේම සංඥාව මේ සුභ වශයෙන් ගන්න ලැබෙන සංඥාව හා බැඳී ගිය විපරීත හැඟීම, ඊට අමතරව මේ ආත්මයක් වශයෙන් ගන්න ලැබෙන ඒ විපරීත හැඟීම, මේ ආකාරයෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ පිළිබඳ යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැතිකම කියන්නේ විපරීත හැඟීම් කියන මේ විපරීත සංඥා, විපරීත හැඟීම් නැති වෙන ආකාරයෙන් කරන ළමන භාවනාවයි විදර්ශනා භාවනාව කියන්නේ. එතකොට මේ අපි දෙතිස්කුණක කොට්ඨාසයන් අරමුණු කරමින් භාවනා කරන විටත් සිදුවන්නට ඕන, සිදුවන්නට අවශ්‍ය වන්නේ ඔය කාරණා. මෙනිසා මේ විපස්සනා භක්වසින් අසුභ භාවනාව ප්‍රගුණ කරන යෝගාචාර විසින් පළමුවෙන් තරමද්දරට හෝ සිත සමාධිමත් වන ආකාරයට ඒ අසුභ භාවනාව වැඩි වේලාවක් ප්‍රගුණ කරනවා, භාවිතා කරනවා. අර ගිය සතියේ කියා දුන්න ආකාරයට භාවිතා කිරීම තුළින් තරමද්දරට හෝ සමාධිය දිනු කර ගන්නට පුළුවන් වෙනවා. ඒ සමාධිමත් සිතේ සිටගෙනම මේ එක එක කොටසක් කරන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්නට පුරුදු වෙනවා. ඒවා සම්මස්සණය කරනවා, නුවණින් විමසනවා. දැන් උදාහරණයක් කිව්වොත් කෙස් ගස් ගත්තාම කෙස් ගහ අනිත්‍ය ධර්මයක් කිය, ඒක දුක්ඛ ධර්මයක් කිය, ඒක අනාත්ම ධර්මයක් කිය, ඒක අසුභ ධර්මයක් කිය කියන හතර ආකාරයෙන් කෙස් ගහස පිළිබඳ විමසීමක් කරනවා. ඒ වගේම තමයි ලොම්, නිය, දත්, සම්, මස්, නහර මේ ආදී සෑම කොටසක් පිළිබඳව එකිනෙක කොටසක් අරගෙන ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියන දර්ශනේ තමාගේ සිතට ප්‍රත්‍යස වී යන ආකාරයෙන් විමස විමසා බලනවා. මෙහිදී මතක තබා ගත යුතු ඉතාමත්ම වැදගත් කාරණාව තමයි මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි, මේවා අසුභයි කියලා සිතීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. එහෙම සිතන්නට පුළුවන් මේ පාසල් යන කුඩා දරුවෙකුට. එහෙම සිතීම තුළින් නිවනක් අවබෝධ ගන්නට බෑ. ඒක සංඥාවට පමණක් සීමා වෙනවා. එම නිසා ඒ පිළිබඳ අවබෝධය කොයි තමාගේ සිත තුළ ජනිත වී ඇත්තේ. දැන් උදාහරණයක් කියමු, අපි දත් අනිත්‍යයි කියලා ඕනම කෙනෙකුට දත් අනිත්‍යයි කියලා හිතන්නට පුළුවන්. එහෙම අනිත්‍යයි කියලා සිතීම නෙවෙයි දත් ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට යනවා නේද කියන ප්‍රත්‍යස්ස වැටහීම අවබෝධය තමාගේ සිත තුළින් ඇතිවන්නට ඕනේ. කුංච කාලේ තිබුණ දත් ගොන්න කිරි දත් ටික නැති වී ගියා. ඊට පස්සේ ලොකු මේ වැඩි අවුරුදු 7-8 දී ලොකු දත් ආවේ. ඒවත් දැන් ක්‍රමයෙන් දිරනවා. සමහර විට කැඩී යනවා, සමහර විට ගලවන්න සිදු වෙනවා. මේ ආදී වශයෙන් විවිධාකාරික අනිත්‍යට යන ආකාරය Tamande වැටෙන්න. ඒ තුලින් මත්වන දුක, ඔය මුඛ රෝග, අනන්තවත් දත් පිළිබඳව තියෙන රෝග තියෙනවා. දත් මොල් දිරා යන, දත් කැක්කුම් යන, දත් පණෝ කන, මේ ආදී විවිධ රෝග, පණෝ ගෙඩි වැනි තැන් ඇති වෙන ආකාර විවිධ රෝග වලට මේ දත් බඳුන් වෙනවා. එම නිසා ඒ දත් වලින් අතිශයින් දරුණු දුක් සමාට අත්දකින්නට සිදු වෙනවා. ඊට අමතරව මේ දත් උදේට මදින්නට ඕනේ සවස්ට මදින්නට ඕනේ පිරිසිදු කරන්නට ඕනේ ආරක්ෂා කරන්නට ඕනේ මේවත් ඒක පිළිබඳව පවත්නා දු ඊට අමතරව මේ ආකාරයෙන් මේ දුක් මේ දත් ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්මයක් කියන වැටහීම ඇති කරගෙන ඒක අනාත්ම ධර්මයක් ඒක තමාගේ ධර්මයක් නෙවෙයි මම කියලා මගේ ආත්ම කියලා හෝ වෙන කවර ආකාරයකින් හෝ අපි ඒවා ගැන සිතුවට ඒවා ධාතු මාත්‍රයකට පමණක් සීමා වූ රූප කලාපයක් පමණයි ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි කියන ප්‍රත්‍යස්ස වැටහීම අවබෝධය තමයි ඇතිවන්නට ඕන මේවා අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා අනාත්මයි මේවා අසුභයි කියලා කියා තුල මතුරු මතුරා සිටියට නැත්තම් සිත සිතා සිටියට හරියන්නේ නැහැ. ඒ අවබෝධයයි තමාට අවශ්‍ය වන්නේ. ඒක ඉතාමත්ම වැදගත්. සෑම කොටසක්ම මේ ආකාරයෙන් එක එකක් අරගෙන මේවා අනිත්‍යයට යන ආකාරය, ඒ තුලින් දුකක් ඇති වෙන ආකාරය, ඒක ආත්ම නොවන ධර්මයක් බව සහ ඒක අසුභ ධර්මයක් බව කියන කාරණා හතර ගැන විමසමින්සා බලලා ඒ තුලින් පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත යුතුයි. මෙසේ ඒ අවබෝධය ඇති කරගත්තාට පසුව මේ එක එක ධර්මයන් පිළිබඳ පැහැදිලි වශයෙන්ම ඒ අනිත්‍ය ආදී ලක්ෂණ තමාට ප්‍රකට වෙනවා නම් නැත්නම් දුක්ඛ ලක්ෂණය විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යස්ස වශයෙන් අවබෝධ වී යනවා නම් සමහර විට ඒ භවනාවම පමණ සම්හාර කෙනෙකුට ප්‍රමාණවත් වන්නට පුළුවන් මාර්ගඵලය ආස්වාද කිරීම සඳහා ඒ කොටස් දෙක අතරින් ඒ ආකාරයෙන් විමසවීම සහ බැලීමෙන් සහ ප්‍රත්‍යස්ස වශයෙන් වන අවබෝධය විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය පිළිබඳ අවබෝධයක් පැහැදිලි අවබෝධයක් තිබෙන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් ඒ කටයුතු කිරීම තුළින් අත්දැකීමක් ලැබුවත් නොලැබුවත් ඊළඟට මේ විදර්ශනා භාවනා කරන යෝගාවචරය විසින් මේ එක එක කොටසක් අරගෙන මෙනෙහි කරන අතරතුරේදී ඒක නාම රූප ධර්ම වලට වෙන් කර බලමින් භාවනාව කරන්නට ප්‍රගුණ වන්නට ඕන. ඒ කියන්නේ කෙස් කියලා අපි සිහිපත් කරනවා, ලොම් කියලා සිහිපත් කරනවා. මෙසේ සිහිපත් කරන විට කෙස් කියන්නේ රූප ධර්මයක්. අපි මේ කේසා කේසා නැත්තම් කෙස් කියලා සිහිපත් කරන්නේ නාම ධර්මයකින් කියන්නේ. එහිදී ඒ කෙස් කියලා සිහිපත් කරනකොට ඇති වෙන නාම ධර්මයේ සහ රූප ධර්මයේ පිළිබඳ තමාගේ සිතට පැහැදිලිව පෙනී යන ආකාරයේ අවබෝධයක් ඇතිවන්නට ඕනේ. ලෝමා කියනකොට මේ ලොම් රූප කොටසක්, ලෝමා කියලා සිතන දෙය මේ නාම ධර්මයක්. නඛා කියනකොට නිය කියන්නේ මෙන්න මේ රූප ධර්මයක්. ඒහා බඳුණු නිය කියා සිතන සිත නාම ධර්මයක්. මේ විදිහට එක එක කොටසක් අරගෙන මේ ඒවා මෙනෙහි කරන අතරතුරේදී එහිදී නාමයක් සහ රූපයක් පවතින ආකාරය දකිනවා. මේ නාම රූප දෙක පැහැදිලිව ප්‍රත්‍යස්ස වශයෙන් තමාට පෙනී ගියාට පසු මේ කුණ ප්‍රතිස් දෙකම සර්මුළු ශරීරෙ කොටම මුළු ශරීරයෙන්ම රූපස්කන්ධයේ ඒ අරමුණු කරන සිත නාමස්කන්ධය කියලා දැකලා ඒ නාමයෙන් රූපේ සම්පූර්ණයෙන් අපේ සිතින්ම බෙන් කළොත් සමහර විට සමහර යෝගාචරයන්ට මේ රූපස්කන්ධයේ සිතට සම්පූර්ණයෙන්ම නොවැටී ගොස් ඕලාරිකෝ ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍ය සෑම යෝගාචරයකටම අත්දකින්නට පුළුවන් කියලා කියන්නේ. නමුත් සතිය, සමාධිය, ප්‍රඥාව දිනන කෙනෙකුට එලෙසින් ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන්. ඒ දෙතිස් ගුණ කොටාශයන් මේකිනෙකක් අරගනිමින් නාම රූප වශයෙන් වෙන් කරමින් භාවනා කිරීම තුළින් එදා අපි නාම රූප අරමුණු කරමින් නිවනට සිතපත් කර ගන්නා ආකාරය ගැන දේශනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව වුණත් මෙහිදී කෙනෙකුට පිළිපදින්නට පුළුවන්. ඒ තුළින් නිවන උනස් සාස්වාද ගන්නට පුළුවන්. දැන් පළමුවෙන් අප ප්‍රකාශ කළේ මේ එක එක කොටසක් අනිත්‍ය ආදී වශයෙන් දුක්ඛ අනාත්ම අසුභ ආදී වශයෙන් මෙනෙහි කරන්නටය. මේ පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යස් අවබෝධයක් ඇති කර ගන්නට ඊට පස්ව එක එක කොටසක් නාම ධර්මයක් සහ රූප ධර්මයක් වශයෙන් නාම රූප වෙන්වෙන් වශයෙන් දකින ආකාරයෙන් මෙනෙහි කිරීමක් කරන්නට කියන එක. මේ தත්ත්වය තුළදී ඒ කියන්නේ නාම රූප ධර්ම වෙන් කිරීම තුළින් තමාගේ ශරීරය තමාට නොපෙනී ගොස් ශූන්‍යතාවයකට සිත්පත් කර ගන්නට නැහැ කියන යෝගාවචරයන් විසින් ඒ එක එක කොටසක් ධාතු කොටස් හතරකට බෙදන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අපේ ශරීර කෝඩුව සැදී ඇත්තේ ඔය අපි දන්නවා පඨවි ධාතුන් ආපෝ ධාතුන් තේජෝ ධාතුන් සහ වායෝ ධාතුන්. මෙන්න මේ ධාතු වශයෙන් සම්මස්සණය කිරීම කේ ළඟට කරන්න සම්මස්සණය කරනවා කියන්නේ නුවණින් විමසමින් ශ්‍රද්ධාපිනව බලනවා කියන එක. එතකොට ඒ කිස් ලොම් ආදී වශයෙන් දක්වා ඇති පළවෙනි කොටස් 20 පඨවි ධාතුව අධික නිසා පඨවි ධාතුව වශයෙන් දක්වන්නේ. ඊළඟට දක්ව ඇති පිත්තම් ආදී සෙම්මම් ආදී වශයෙන් දක්ව ඇති පහළ ඇති කොටස් 12 ආපෝ ධාතුව අධික නිසා ආපෝ කොටස් 12ක් වශයෙන් දක්වන්නේ. එසේ වුවත් මේ සෑම කොටසක් තුළම පඨවි ආපෝ තේජෝ වාය කියන ධාතු හතරම තිබෙනවා. එම නිසා පළමුවෙන්ම ඒ කෙස් ගස් පඨවි ධාතුවක් ය ලොම් පඨවි ධාතුවක් නිය පඨවි ධාතුවක් ය මේ ආදී වශයෙන් ඒ කොටස් විස්ස පඨවි ධාතු වශයෙන් පළමුවෙන් සිහියෙන් අවබෝධ කරගෙන පසුව කී කොටස් 12 ආපෝ ධාතු වශයෙන් අවබෝධ කරගන්නවා. මෙහිදී මේ පඨවි ධාතුව කෙස් ගස් වලට අපි දැන් සංඥාවක් අමතෙන් දාන්නේ පඨවි ධාතුව කියන ඒක මෙනෙහි කරන විට දැන් තමයි පැහැදිලි නම් මේවා පඨවි ධාතු කොටස් මේවා ආපෝ ධාතු කොටස් කියලා. ඒ මෙනෙහි කරන අතරතුරදී එහිදී නාම රූප ධර්මයන් බලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ පඨවි ධාතුව කියන මෙනෙහි කළා පඨවි ධාතු රූපයක් ඒක දකින සිත නාමයක්. ලොම් ගස්වල පඨවි ධාතුව කියලා සිහිපත් කළා ඒක දකින සිත නාමයක්. ඒ ලොම් ගස්වල තියෙන පඨවි ධාතු රූපයක්. මේ ආදී වශයෙන් එහිදී නාම රූප දෙක වෙන් කරමින් සිතින් වෙන් කරමින් දකින්නට උත්සාහ ගන්නවා. ආපෝ ධාතු කොටසත් එහෙමයි. ආපෝ ධාතු කොටස් පිට සෙමසරව දේ ආදී කොටස් එකිනෙකක් ආපෝ ධාතු කොටසක් ඒ දකින සිත නාම ධර්මයක් කියලා මෙහිදී වෙන් කරන ධාතු වශයෙන් දැකලා. මෙන්න මේ විදිහට මුළු ශරීරයේම තියෙන කොටස් 32 පඨවි ධාතු කොටස් 20කට ආපෝ කොටස් ධාතු 12කට තමාට පැහැදිලිව පෙනී ගියාට පස්සේ 12ක් පස්සේ නම් පෙනී ගියාට පස්සේ මෙහි ශරීරයේ තියෙන තව තේජෝ කොටසක් ශරීරයේ උෂ්ණ කොටසක් නැත්තම් සීතල ස්වરૂපයක් ඒ වගේම ශරීරයේ පිම්බෙන හැකිලෙන වැනෙන වායෝ ධාතු කොටසක් තියෙන මේ කොටස් දෙක කෙරෙහි අවධානය යොමු කරලා මේ ශරීර මුළු රූපස්කන්ධයම සිතට මෙනෙහි කරලා සිතින් අරමුණු කරලා මේ තියෙන පඨවි ධාතු කොටස් මෙන්න මේවය මේක එකවරම බලන මුළු ශරීරෙම තියෙන මේක තමයි පඨවි ධාතු කොට මේක තමයි මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු කොට මේක තමයි තේජෝ ධාතු කොට මේ තමයි වායෝ ධාතු කොටයි කියලා ඒ ධාතු හතර දෙස පැහැදිලිව සිතින් අවබෝධයක් ඇති කරන ඒ ධාතු හතර දෙස සිතින් බලලා ධාතු හතර හතර පැත්තකට අයින් කර සිතින් පඨවි ධාතුව වෙනම ධර්මයක් ය ආපෝ ධාතුව වෙනම ධර්මයක් ය තේජෝ ධාතුව වෙනම ධර්මයක් ය වායෝ ධාතුව වෙනම ධර්මයක් ය එහිදී සමහර යෝගාවචරයන්ට සමහර විට පමණක් තමාගේ රූපස්කන්ධයේ සම්පූර්ණයෙන්ම නොපෙනී ගිය ශූන්‍යතාවයකට හිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සතිය සමාධියයි අපට දිනු වෙලා තිබෙන්නට ඕනේ. ඒව නැති අයට සමාධි ප්‍රඥා සති සමාධි ප්‍රඥා කියන අංග තුන දිනු වෙයි නැති අයට අප කියන ආකාරයෙන් මේ ශූන්‍යතාවයත් දකින්නට බෑ. නමුත් ඒ ධර්ම තියුණු කෙනෙකුට ඒ ධාතු හතර වෙන් කිරීම තුළ වෙන ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ දිත්තේ කියපු අත්දැකීම තමාට අත්දකින්නට බැරි නම් දැන් ආකාර තුනකින් අපි පිළිපැද්ද එකකින් අපට ඒ අත්දැකීම් ලබන්නට බැහැ. ඒක නිසා ඊළඟ පියවරත් අපි අනුගමනය කරනවා. ඊළඟ පියවර වශයෙන් මේ එක එක කොටසක් අරගෙන ඒ සෑම කොටසක්ම ධාතු හතරට බෙද බෙදා බලන්න. මෙහිදී සමහර කොටස් වල තියෙන ධාතු හතරම තමාට වෙන් කරන්නට තමාගේ නුවණ සමාධිය දියුණු නොවන්නට පුළුවන්. එහිදී එසේ සෑම කොටසකම පියන ධාතු හතර වෙන් කරන්නට නොහැකි නම් ඒ වෙන් කිරීමට නොහැකි කොටස් වල පවර්ණා වූ ප්‍රධාන වශයෙන් පවතින ධාතු කොටසක් පමණක් වුවත් බැලීම ප්‍රමාණවත් වෙනවා. දැන් කේශා කිව්වොත් කෙස් ගස් වල පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායු ධාතුවක් තියෙනවා. ඒ පඨවි ගතිය නම් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. ඒ තියෙනවා තී සිත්තලක් හෝ උෂ්ණ ස්වરૂපයක් එක තමයි ඒ තේජෝ ධාතුව. ඊළඟට එහි වායු ධාතුවක් සහ ආපෝ ධාතුවක් තියෙනවා. මේ වායු ධාතුව තේරුම් ගන්නට අපහසුයි සමහර කෙනෙකුට. ඒ වගේම ආපෝ ධාතුව තේරුම් ගන්නටත් අපහසුයි. නිසා තමයි තේරුම් ගැනීමට හැකි කොටස් දෙක පමණ බෙද වෙන් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් හැම කීවොත් හැම කොටස් හතරම වහසෙන් ඕනෑම කෙනෙකුට වෙන් කරන්නට පුළුවන්. හමේ සීතලක් හෝ රස්නයක් තියෙනවා. ඒක සෑම කෙනෙක් දන්නවා. ඒ හමේ තියෙන තේජෝ ධාතුව. සමේ තෙතමනයක් තියෙනවා. ඒ වියලිලා හමේ වියලිච්ච හමක් වගේ නෙවෙයි රබානක තියෙන හමක්. නැත්නම් බෙරෑසක තියෙන රහමක් වගේ නෙවෙයි. තමාගේ හමේ යම්කිසි තෙතමනයක් තියෙනවා. ඒ තෙතමනේ තමයි ආපෝ ගතිය. ඒක ඕනෑම කෙනෙකුට දකින්නට පුළුවන්. සිතින්. ඊට අමතරව ඒ වාහම පිම්බිලා තියෙනවා. සාමාන්‍යයෙන් බැලුමක් පිම්බිනවා හැම තියෙනවා. බැලුම හැකුණාට පස්සේ හැකිලර රැලි වෙලා තියෙනවා. මේ හමී රැලි වැටෙන්නේ බොහෝ විට ඒ වායු දහතු කොටස් අඩු වීම නිසා ඒ තවත් හේතුන් තිබෙනවා. මේ ශරීරයේ සම පිම්බිලා තියෙන මේ වායු දහතු කොටසින් ඊට අමතර මේ සමේ පටවේ දහතු කොටස් තියෙනවා. ඒ කියන්නේ සම වේලිලා වතුර ගතිය සම්පූර්ණයෙන් බෙන්ගලා නම් ඒක පස්වන ස්වරූපයකට පත් වෙනවා. ඒකයි ඒ තියෙන පටවේ දහතු. දැන් උදාහරණයක් අපි හිතමු ගහක තියෙන කොළයක් ගත්තත් කොළේ තියෙන වතුර ගතිය ඒ වතුර ගතිය සම්පූර්ණයෙන්ම වේලිලා ගියොත් එහෙම ඒ කොළේ මැරෙනවා දුඹුරු පාටට වෙනවා. ඒ කියන්නේ වතුර ගතිය උඹ අඩු වුණාට පස්සේ. ඒ වගේ මේ සමේ තියෙන වතුර ගතිය සම්පූර්ණයෙන්ම නැති වී ගියොත් එහෙම සම වීරයෝ. ඒ වීරණ ස්වරූපේ තමයි පටවි ධාතුව මේ අනුව බලනවා. සමේ සම කියලා අපි මෙහිදී කතා කරාට මෙහිදී තියෙන්නේ මේකේ මෙන්න පටවි ධාතුව මෙන්න ආකෝ ධාතුව මෙන්න තේජෝ ධාතුව මෙන්න අනිත් ධාතු කොටස් කියලා එකිනෙකක් අරගෙන බලන මේ විදිහට සෑම කොටසක්ම අරගෙන එකිනෙක කොටසක් ධාතු හතරට බෙද බෙදා බලන්නට ඕන. එහෙම බලන්නේ අංකශක් මේ ශරීර කූඩුවම සැදීලා ඇත්තේ ධාතු හතරකින් කියන සංඥාවේ පිහිටන්නට. මේවා ආත්ම වශයෙන් අරගෙන තියෙනවා, සුභ වශයෙන් අරගෙන තියෙනවා, නිත්‍ය ධර්ම වශයෙන් අරන් තියෙනවා. මේවා නැති කිරීමටයි මේ විදිහට අපි නුවණින් විමසවිස්සා බලන්නේ. මේව බලන විට යම්කිසි යෝගාවචරයට තා පැහැදිලි මේ කොටස් එකිනෙක කොටස් තුළ පවත්නා වූ ධාතු හතර ගැන පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන් වුණොත් අන්න එහිදී මුළු රූපයම අරගෙන එකට එහි තියෙන ධාතු කොටස් හතර වෙන් කරනවා සිරින් මුළු රූපස්කන්ධයම එකට අර කොටස් වශයෙන් ගන්න. එහිදී එහෙම රූපයේ තියෙන කොටස් හතරේ රූපයේ තියෙන ධාතු කොටස් හතර අරගෙන ඒවා වෙන් කළාට පසුව කෙනෙකුගේ සිත ශූන්‍යතාවයකට පත් වෙනවා එහිදී. දැන් අපි මේ දක්වා මේ ඇයිද පළමුව මේ එක එක කොටසක් අරගෙන අනිත්‍ය දුක්ඛානාත්ම අසුභ වශයෙන් නුවණින් විමස විමසා බලලා ඒ ගැන පැහැදිලි පස්දස වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්නට. ඊට පස්ව මේ එක එක කොටසක් මෙනෙහි කරන අතරතුරේදී මේ තියෙනේ නාමයක් මේක ඉදී තියෙනේ රූපයක් කියලා නාම රූප දෙක පැහැදිලිව වෙන්වෙන් වශයෙන් දකින්නට. ඊට පස්ව මේ එක එක කොටසක් අරගෙන ඒවත් ධාතු හතර වශයෙන් නැත්තම් තමාට වැටෙන්නේ නැත්තම් ධාතු හතරම තමාට වැටෙන ධාතු වශයෙන් ඒ එක කොටසක් ඒ සෑම කොටසක්ම එකිනෙක බෙද බෙදා බලන්නට. මේ බලන විටත් සමහර ධාතු කොටස් හතරම වෙන් කළාට පසුව හිත ශූන්‍යතාවයකට ස්වරූපයකට පත් කර ගන්නට හැකියාව ලැබෙනවා. මෙහෙම කටයුතු කරන විට යම් කිසි යෝගාවචර තවත් අත්දැකීමක් ලබා ගැනීමට අපෝසත් වෙනවා නම් ඊළඟට මේ අපගේ සිත තුළ තියෙන නාම ධර්ම කියලා අපි කතා කළ ධර්මතා බෙද බෙදා බලන්නට උත්සාහ ගන්න. අපි නාමය කියන එක විස්තර කළා කලින් නොඑක ආකාරයෙන් විවරණය කරමින් එහිදී අපි නාමය කියන එක අපි ප්‍රකාශ කරේ සාමාන්‍ය සිත කියලා. දැන් නාමය කියන එක සිත කියන ධර්මයේ පිහිටා සිත කටයුතු කිරීමෙන් පමණක් මේ ශූන්‍යතාවය අත්දකින්නට නැහැ වෙන නිසා ඒ සිතේ තියෙන එතෙවි ප්‍රධාන වශයෙන් ඔය වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර වෙන් කරන්නට උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් නාම කියන්නේ ඒ කොටස් හතරේ එකතුවකට. එම නිසා ඒ කෙස් ගස් අරගන්නවා, කෙස් කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන අතරතුරදී ඒ කෙස් වෙනම ධර්මයක්, ඒක දකින සිත නාම ධර්මයක් කියලා පළමුවෙන් වටහාගෙන ඊට පසුව ඒ නාම ධර්මය පහළවන විට ඇතිවන වේදනාව සංඥාව විඥාණය සංඛාර හැකිනම් සංඛාර කෙරෙහි අවධානය යොමු කළා. ඒ ධර්මතා හතරම ඇතිවන ආකාරය නැතිවන ආකාරය දකින්නට උත්සාහ ගන්න. ඒ කියන්නේ අපි හිතමු කේශා ලෝමා නකාදි වශයෙන් මෙහි කරගෙන දැන් යනවා. එතකොට කේශා කියන්නේ පට රූප කොටසක්. ඒක දකින සිත නාම ධර්මයන් මෙලෙසින් කලින් නාම රූප දෙක ගැන පැහැදිලි අවබෝධයක් දැකලා තියෙනවා. මෙහිදීත් ඒ නාම රූප ධර්ම දෙකම දකිනවා. ඊට පසුව මේ කේශා කියලා අපි කෙස් පිළිබඳව කෙස් ගස් කියලා හිතින් ඒකට සංඥාවක් දාලා තියෙනවා. මේක තමයි කෙස් පිළිබඳව තියෙන සංඥාව කියලා. ඒ සංඥාව දෙසට අවධානය යොමු කරනවා. අයත් කේශා නැත්තම් කෙස් කියලා අපි මෙනෙහි කරනවා. ඒ කෙස් පිළිකුල් කොටසක් කියලා අපි හිතින් සංඥාවක් ඒ වෙලාවේ ඇති වෙනවා. මේක තමයි අපේ සිත තුළ පවත්නා වූ සංඥාව කියලා ඒ හැඟීම දෙසට අවධානය යොමු කරනවා. නැත්තම් කෙස් කියලා මෙනෙහි කරන විට එහි ඇත්තේ පටවි ධාතු කොටසක් කියන සංඥාව තමගේ සිතට දැනෙතුණා නම් මේ තියෙන්නේ මේ අවස්ථාවේදී 15 සංඥා ස්කන්ධය කියලා ඒ සංඥාව දෙසට අවධානය යොමු කරනවා. ඊට පස්සේ කෙස් කෙස් කස් කියලා සිහිපත් කරනකොට තමාගේ සිත තුළ දැනීමක් පවතිනවා. ඒ දැනීම තමයි විඥාණය. මෙහිදී උපේක්ෂා වේදනාව, මෙතහත් වේදනාවක් කෙනෙක් අත්දකින්න. මේ මෙතහත් වේදනාව බොහෝ දෙනාට අවබෝධ කරගන්නට අපහසුයි. සාමාන්‍යයෙන් දුක් වේදනාව ඉතා ප්‍රකට වශයෙන් අවබෝධ වෙනවා. සැප වේදනාව දෙලසින්ම ප්‍රකට වශයෙන් අවබෝධ කරගත හැකි වෙනවා. බොහෝ දෙනෙකුට මේ උපේක්ෂා වේදනාව අවබෝධ කරගන්නට අපහසුයි. යම් කිසි කෙනෙකුට එහිදී ඇති වෙන උපේක්ෂා වේදනාවක් දකින්නට පුළුවන් නම් ඒ වේදනාව කෙරෙහි තව ධානය යොමු කරන මෙන්න වේදනාවයි. මෙහිදී දැන් කෙස් කෙස් කියලා මෙනෙහි කරන විට ඒක කෙස් ගහක් වුණ කොටස් වශයෙන් ඉස්සෙල්ලාම කෙස් ගහක් කියන සංඥාවක් ඇති වුණා. දැන් මේ ඊට පස්සේ කුණප කොටසක් කුණප කොටස ඊට පස්සේ පටවි ආදී ධාතු කොටසක් ආදී වශයෙන් මෙනෙහි කළ සංඥා. මේ සංඥා ජනිත වෙනකොට සිත තුළින් සිතවිලි ගලා යාමක් සිදු වෙනවා. ඒකට තමයි සංස්කාර ධර්ම කියන්නේ. චිත්ත සංස්කාර ධර්ම කියන්නේ පංචස්කන්ධය විතර කරන. ඒ සංස්කාර කෙරෙහි අවධානය කෙනෙකුට යොමු කරන්නට පුළුවන් නම් අන්න ඒ සංස්කාරකේ අවධානය යොමු කරනවා. මේ විදිහට කෙස් ගහන අරමුණු කරගෙනින් භාවනා කරමිට පංචස්කන්ධ ධර්මයක් ඇති වී පැවති නැති වී යනවා. පංචස්කන්ධ ධර්මය කියන්නේ කෙස් ගහ රූපස්කන්ධයක්. ඒ කෙස් ගහ අරමුණු කරමින් භාවනා කරන විට පහළ වෙන නාම ධර්ම තුළින් වේදනා ස්කන්ධය, සංඥා සංඛාර විඥාන කියන සිස් ස්කන්ධ තුනත් ඇති වී නැති වී යනවා. මෙන්න මේ தත්ත්වය දැකීමටයි අපි මේ පංචස්කන්ධයේම එකවර ඇතිවීමෙන්, එකවර පවතිමින්, එකවර නැති වෙන ආකාරය දැකීමටයි මේ භාවනාව මෙලෙසින් ප්‍රගුණ කරන්නේ. ඊළඟ ලෝමා කියන ලොම් කියන කොටස ගන්න. ඒ මෙනෙහි කරන විටත් මේ ඒ ලොම් රූප කොටසක් ඒක දකින සිත නාම ධර්මයක්. ඒ ලෝමා කියපු සංඥාව මෙන්න නැත්තම් ලෝමා කියපු පෙටි මේ පිළිකුරු කොටසක් කියන සංඥාව හැංගීම මෙන්න නැත්තම් මේක ධාතු කොටසක් පටවේ ධාතු කොටසක් කියන හැංගීම මෙන්න ඒක තමාගේ සිත තුළ ඇති වූ හැංගීම දෙසට අවධානය යොමු කරලා ඒ හැංගීම ගැන අවබෝධයක් ඇති කරගන්න. ඊට පස්සේ ඒක ලොම් කියලා ගැන හැඟීම ඇති වෙනකොට ඒ පිළිපද ඇති වෙන විඥාණි. ඒ කියන්නේ ඒ පිළිපද දැනීමට අවධානය යොමු කරනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ එක එකනගේ කොටසක් අරගෙන ඒ සෑම කොටසක්ම මෙනෙහි කරන විට පහළ වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය බලබලා භාවනා කරන්නට පුළුවන් නම් කෙනෙකුට ඔහු ප්‍රඥාවන්ත යෝගාවචරයෙක්, සමාධි සම්පන්න යෝගාවචරයෙක්. ඒ අවසාන වශයෙන් මේ කොටස් 32ම ප්‍රගුණ කරන්නට හැකි වුවාට පසු මේ රූපස්කන්ධයේ මේකට අරගෙන කෙස්ක්‍රමාදී වශයෙන් වෙන්නෙන් වශයෙන් ගන්නේ නැතුව ඒ රූපස්කන්ධයේ අරමුණු කරමින් පවත්නා වූ සිත නාම ධර්ම හතරකට බෙදලා ඒ භාවනා කරන ලබන අවස්ථාවේ පවතින පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම දෙකදකා යෝගාවචරයට භාවනා කරන්නට පුළුවන් වෙනවනම් එහිදී ශූන්‍යතාවයකට සිතපත් කර ගන්නට පුළුවන් වෙනවා. මේ පිළිකුල් භාවනාව මේ ආකාරයෙන් විදර්ශනාවට නැගීම තුළින් සමහර යෝගාවචරයන්ට මෙලෙසින් කටයුතු කිරීම තුළින් දෙවැනි අත්දැකීමක් ලබන්නට නොහැකි වන්නට පුළුවන්. එසේ වන්නේ ඇත්ත වශයෙන්ම තමාගේ සතිය දියුණු වෙලා නැති නිසා, සමාධිය දියුණු වෙලා නැති නිසා, ප්‍රඥාව ඒ මට්ටමට වැඩි නැති නිසා. එම නිසා ඒ සති සමාධි ප්‍රඥා කියන අංග ධර්මයන් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගාංගයන් දියුණු කර ගැනීමට ප්‍රබල උත්සාහයක් ගන්නට ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දියුණු කරන්නේ නැතුව කවර භාවනාවක් කවරක් කළත් නිවන් යන්නට බෑ. ඒක තමයි ආර්යශ්‍රාංග මාර්ගයේ දියුණු කිරීම තමයි නිවන් යාම සඳහා තියෙන එකම මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. එම නිසා ඒ අංග දියුණු කර ගන්න උත්සාහ ගන්නට. ඊට පසුව ඒ තමාගේ යම් යම් සතියේ අඩුපාඩුවක් ඇත්නම් නැත්නම් සමාධියේ අඩුපාඩුවක් ඇත්නම් මේ කියන ආකාරයෙන් විමසීමක් කරන්නට පුළුවන්. ප්‍රඥාව දියුණු කෙනෙකුට, ප්‍රඥාව දියුණු නැති කෙනෙකුට එසේ නිවැරදි ආකාරයෙන් පංචස්කන්ධය අත්දකින්නට බෑ. එහෙමනම් ප්‍රඥාව දියුණු කරගන්නට එසේ නොහැකි යෝගාවචරයෙන් විසින් කටයුතු කරනවා. සතිය සමාධිය ප්‍රඥා. මෙන්න මේ සති සමාධි ප්‍රඥාව කෙරෙහි අවධානය යොමු කරලා වැඩි වැඩියෙන් ඒ අංග තුන දියුණු කරගෙන ඊට පසුව ඊට එහා තව පියවර තබනවා. මේ විදර්ශනා වශයෙන් පටික්කුල මනස්කාර භාවනාව විදර්ශනාවට නගන විට එහිදී මේ කියන කාරණා සමහර අයට නොතේරෙන්නට පුළුවන්. හොඳ අවධානයක් ඇතුව අහන්න. මෙහිදී අපි රූප ධර්ම නාම ධර්ම බවට පරිවර්තනය කර ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ අපි නාම රූප වශයෙන් වෙන් කරමින් දැන් මෙතෙක් භාවනා කරේ පංචස්කන්ධ වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ දැන් ඔය ආකාර තුනින් තමයි මේ ගුණ ප්‍රති කොටස් 32 විදර්ශනාවට නැගෙනග බැලි. ස්කන්ධ පංචකේ නාම රූප ධාතු නැත්තම් ධාතු හතරක් වශයෙන්. එතකොට දැන් කියන්නේ ඒ නා රූප ධර්මත් නාම ධර්මයක් බවට පත් කරගෙන ඒ නාම ධර්මයක් සෑම සෙනියක් පාසාම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරයට භවනා කළ යුතු හැටි. මෙහිදී අපි කෙස්ගස් කියලා භවනා කරන විට කෙස්ගස් පාඩුවේ පැත්තකින් හිස මත පවතිනවා. අපේ සිත තුළ මේ කෙස් කියන සංඥාවක් ඇති වෙනවා. නැත්තම් කෙස්ගස් සිත යොවේ කෙස්ගස් පාඩුවේ පවතින මේක කුණප කොටසක් මේක කුණප කොටසක් මේ කුණප කොටසක් කියලා තවත් යෝගාවචරයට සංඥාවක් සිත තුළ ඇති වෙනවා. නැත්තම් මේ කෙස්ගස් රහේ ඒකේ පාඩුවේ තියෙන කිසිම දැනීමක්වත් නැතුව ඒක දන්නේත් නැහැ අපි මේවට කෙස්ගස් කියනවා කියලා. ඒක දන්නේත් නැහැ අපි ඒවට කුණප කොටාසයක් කියනවා කියලා. සමහර යෝගාවචරුන් මේ කෙස්ගස් වල පටවි ධාතු ආදී වශයෙන් මෙනෙහි කිරීම සංඥා ඇති වීමක් ඇති වෙනවා. ඒක දන්නේත් නැහැ කෙස්ගස්. නමුත් තමාගේ සිත තුළ මේ පිළිබඳව සංඥාවක් ඇති වී නැති වී යාම තමයි මෙහිදී සිදුවෙන්නේ. අපි කෙස්ගස් කියලා භාවනා කළා. මේක කෙස්ගස් නෙවෙයි කියලා මේවා කුණප කොටාසයක් කියලා අනුමුණු කරමින් භාවනා කළා. එහෙම නැත්නම් මේක ධාතු අපි මේ කෙස්ගස් අනුමුණු කරමින් භාවනා කරමින් එක්කෝ කෙස්ගස් කියන සංඥාවක් ඇති කරගත්තා. නැත්තම් ඒක කුණප කොටසක් කියලා සංඥාවක් ඇති කරගත්තා. එසේ නැත්තම් ඒක ධාතු කොටස් හතරක් කියලා සංඥාවක් ඇති කරගත්තා. මේ සෑම ධර්මයක්ම සිත තුළ ඇති වී නැති වී යන නාම මාත්‍ර පමණයි. කෙස්ගස් පාඩියු හේපවතින. එතකොට අපි මේ පිළිකුල් භාවනාව සමත වශයෙන් වැඩුවත් විදර්ශනා වශයෙන් මෙසේ ප්‍රගුණ කළත් මෙහිදී සිදුවන ක්‍රියාවලිය මොකද්ද? නාම ධර්මයක් සිත තුළ ඇති වී නැති වී යම් පමණයි. ඒ කෙස්ගස් කෙරෙහි අවධානයක් අපි යොමු නොකොට නැත්තම් කෙස්ගස් කෙරෙහි අවධානය යොමු කළා. එහිදී සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ අපි ලෝම ගැන මෙනෙහි කරනවා. ලෝම ලොම් කියන. මෙහෙම මෙනෙහි කරන විට ඒ පිළිබඳ එක්කෝ ලෝම කියන සංඥාවක් නැත්තම් ලෝම කියන කුණප කොටාසයක් කියලා සංඥාවක් මෙහි තියෙන ධාතු කොටසක් කියන සංඥාවක් ඇති වුණා. ඒකත් ලොම් පාඩිය ඔයේ පවතින තමාගේ සිත තුළ පවතින නාම ධර්මයක් පවණයි ලොම් කියා මෙනෙහි කිරීම. මේ ලොම් කියලා මෙනෙහි කරනකොට කෙස් කියලා මෙනෙහි කරපු මෙනෙහි කිරීම අපගේ සිත තුළ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපිගේ හිස මත කෙස් තියෙන බවවත් අප දන්නේ නැහැ. ඒවා පඨවි බව දන්නෙත් නැහැ, ආපෝ බව දන්නෙත් නැහැ, තේජෝ වායෝ කෙස් කොටස් ධාතු කොටස් කියලා දන්නෙත් නැහැ, කුණප කොටසක් කියලා දන්නෙත් නැහැ. මොනම සංඥාවක්වත් කෙස් ගස් පිළිබඳව ඇතිවන්නේ නැහැ. ලොම් අරගෙන අපි භවනා කරන්නේ. මේක පැහැදිලිද මේ? එතකොට කෙස් කියලා අපි භවනා කරන විට ඇතුනේ සිතසුල සංඥාව සම්බන්ධව සිතවිලි රාශියක් ගලා යාම පමණයි. ලොම් කියලා මෙනෙහි කරන විටත් පහළුණේ එවැනි සංඥාව ප්‍රමුඛෝ සිතවිලි රාශියක් ගලා යාම පමණයි. මේ සිතවිලි ගලා යාම සිදුුණේ නැත්නම් කෙස් කියන රූපය අපගේ සිතට අරමුණු නොවන රූපාරම්මණයක් බවට පත් නොවන ධර්මයක් බවට පත් වෙනවා. ලොම් අරමුණු කරමින් අපි ලෝමා කියා භාවනා කළේ නැත්නම් ඊළඟට අපි ගන්න කේසා ලෝම නකා නිය කියලා නියපොතු අරගෙන මේවා කුණක කොටස් මේවා පටවි ධාතු කොටස් මේවා තේජු පටවි ආපෝ තේජෝ ආය කොටස් හතරම මේ නිය මේ ආදී වශයෙන් සම්මස්සණය කරන විට අර කලින් කියපු කෙස් කියපු සංඥාවලුත් නැහැ, ලොම් කියන සංඥාවලුත් නැහැ. ඔක්කොම ඉවරයි. ඒ පිළිබඳ හැඟීමක්වත් සිත තුළ නැහැ. ඒවා තියෙනවද දන්නෙත් නෑ සිත. කේස් තියෙනවද දන්නෙත් නෑ, ලොම් තියෙනවද දන්නෙත් නෑ. නියගෙන අවධානය යොමු කරලා භාවනාව නගන භාවනාවට ඒ නිය කියන කොටස නගන විට ඒ නිය කියලා අපි මෙනෙහි කරන විට අර කිස් ලොම් කියන සංඥා තමාගේ සිත තුළ සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගොස්. ඒ කිස් කියලා මෙනෙහි කරන විට ලොම් කියලා මෙනෙහි කරන විට ඒවා අපට අරමුණක් වූයේ තමාගේ සිත තුළින් ඒ පිළිබඳ නාම ධර්ම ගලා යාම සිදු වොත් පමණයි. එහෙමනම් මේ භවනාව කෙස්ගස් ලොම්ගස් නිය දත් සම්මස්නාරාදී අරමුණු කරමින් භවනා කරන විට සිදවන්නේ තමාගේ සිත තුළ නාමස්කන්ධ රාශියක් ගලා යාම නේ. මෙන්න මේ අපැහැදිලි අවබෝධය අත්දකින්නට ඕන. නාමස්කන්ධයක් ගලා යාම හැර මේ කෙස් කියලා ලොම් කියලා නිය කියලා අපි මෙනේ කළාට වෙන ධර්මතාවයක් මේකේ නැහැ. දැන් මේ මේස උඩ මේ පිළිතුරුවක් තියෙනවා, කැසට් රෙකෝඩ් එකක් තියෙනවා, තවත් බඩු තියෙනවා. මේවා ඔයගේ පාඩුවේ ඔහෙ පවතිනවා. අපට ඕන සංඥාවක් දාන්න මේක වේදුරේ, මේ කැසට් රෙකෝඩේ මේවා සිතන්නට පුළුවන්. එහෙම සිතුවට ඒවා කිසිම අනුකූලතාවයක් හෝ පටහැනි ස්වරූපයක් අපිට දක්වන්නේ. ඒ වාගේ පාඩුවේ ඒවා ඔහෙ පවතිනවා. අපේ සිතට සංඥාවක් ඇති වුණේ නැත්නම් මේ වැයේ කිසිම වැදගත්කමකුත් නැහැ. නාම ධර්ම අපගේ සිත තුළ ඇති වී ඇති නැති වී නැති වී යාම තුළින් තමයි ඒ අරමුණු අපට අරමුණක් බවට පත් වෙන්නේ. නැත්නම් මේවා අපට අරමුණු නෙවෙයි. මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙන විට මේ රූපස්කන්ධයේ අරමුණු කරමින් අපි භාවනා කළාට මේ රූපස්කන්ධයක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ නාමස්කන්ධයක් නේ කියන හැඟීම ඇතිවන්නට පුළුවන් සමහර යෝගාවචරේ. මොකද මේ රූපස්කන්ධයේ සිතේ පවත්නා වූ සංඥාවක් බවට පරාවර්තනය වෙනවා. පරිවර්තනය වෙනවා නැත්නම් ඒ බවට හැරෙනවා. ඒක හරියට පැහැදිලිව දකින්නට පුළුවන් නම් ඒ විලාවේදී තමාගේ සිතට අවධානය යොමු කරලා කීසා ලෝමා නකාදී වශයෙන් මිනීකර කර යනවා. රූපස්කන්ධයට නෙවෙයි අවධානය යොමු කරන්නේ නාමස්කන්ධයට. මොකද නාම රූප දෙකම එකම ධර්මයක් බවට මෙහිදී පත්වන නිසා රූපස්කන්ධයට අවධානය යොමු කිරීම අවශ්‍ය නොවන නිසා එහිදී නාම ධර්මයන් කේසා කේසා ලෝමා ලෝමා නකා නකා මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට කෙස් කියපු නාම ධර්මයේ නැති වී ගියා, ලොම් කියනකොට ලොම් කියපු නාම ධර්මයේ නැති වී ගියා, නිය කියනකොට නිය කියන නාම ධර්මයේ නැති වෙන එකත් දාත් කියනකොට දාත් කියන්නේ නාම ධර්ම ඔක්කොම ඉවරයි සම කියනකොට මේ ගිලිහි ගිලිහි යාමට ඊළඟට අවධානය යොමු කරනවා. එකිනෙක කොටසක් කරගෙන මනසින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන වාරයක් වාරයක් පාසාම නාම ධර්මයක් ඇති වී ඇති නැති වී නැති යනවා. එපමණයි. මෙන්න මේ தත්ත්වය පැහැදිලිව අත්දැක දකා යම් කිසි කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් මේ නාම ධර්ම ශ්‍රණිය පාසා ගිවිගෙවි සේවි යන ආකාරය දැකදකා භාවනා කරන්නට පුළුවන් නම් එහිදී සම්පූර්ණයෙන්ම සමහර යෝගාවචරයන්ට නාම රූප නිරෝධයේ මාර්ගයෙන් නිවන උනස්සාස්වාද කරන්නට පුළුවන් වෙනවා. සමහර යෝගාවචරයන්ට රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සේ කරලා, ඒ කියන්නේ රූපස්කන්ධයේ නිරෝධයට චිත්ත අරමුණු නොවී ගොස් හිත ශූන්‍යතාවයකට පත් කරගන්නටත් හැකියාවක් තියෙනවා. මේ වස්සැම දිනාටම කරන්නට අත්දකින්නට පුළුවන් කියලා මා කියන්නේ. මා කලින් කීවාසේ මේවා කරන්නට පුළුවන් සතිය සමාධිය ප්‍රඥාව දියුණු යෝගාවචරයන්ට පමණයි, අන් අයට නෙවෙයි. එම නිසා සතිය සමාධි ප්‍රඥා දියුණු යෝගාවචරයන්ට ඒ ආකාරයෙන් කටයුතු කරන විට නාම රූප ධර්ම දෙකම එකම නාම ධර්මයක් බවට පත් වෙලා ඒ නාම ධර්ම සෑම ශ්‍රණියක් පාසාම ඇති වෙමින් පැවතිමින් නැති වෙමින් නැවත ඇතිවීමෙන් නැවත පැවතීමෙන් නැවත නැතිවීමෙන් මේ ආකාරයෙන් අඛණ්ඩ ලෙස සිදුවන ක්‍රියාවලිය පැහැදිලිව පෙනෙනවා නම් මෙහිදී මුකුමන ධර්මයක්ද මම කියලා, මගේ කියලා, මගේ ආත්ම කියලා ගන්නට තිබෙන්නේ කියන පැහැදිලි අවබෝධය කෙනෙකුට අත්දකින්නට පුළුවන්කම සමහර විට ලැබෙන්නට පුළුවන්. සෑම නාම ධර්මයක් මෙසනියස්සනයක් ගානේ කිවි කිවි යනවා. මේ නාම වලින් තම මේ රූපස්කන්ධය හා නාමස්කන්ධය දෙකම එකට අරගෙන මම කියලා ගත්තේ, මගේ කියලා ගත්තේ, ආත්මය කියලා ගත්තේ, ගැහණියක් කියලා, පිරිමියෙක් කියලා, සත්ත්වයෙක් කියලා ග්‍රහණය කළේ. ඒ සෑම ධර්මයක්ම නාම ධර්මයක්, මේ සෑම නාම ධර්මයක්ම මෙලෙසින් තේවිස්සෙවි කිවි කිවි යන විට මේකේ කුමක්ද ඉතිරිවන්නේ, කුමක්ද ශේෂවන්නේ ආත්ම වශයෙන් මම වශයෙන් ගන්නට කියලා පැහැදිලි අවබෝධයක් ඇතිව ඊළඟට ඒ නාම ධර්මයන්ගේ කිවි කිවි යාම දෙස බලබලා වාසය කරන්නට ඕන. එහෙම කරන විට කේශාලෝ මානකා දන්තාතචෝ ආදී වශයෙන් මෙනෙහි කරන්නේ, මෙනෙහි කරන සෑම නාම ධර්මයක්ම කිවි කිවි යනවා. අර පස් ඉස්සෙල්ලා දුණු ඒ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිවිනිවි යාම කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ කේසා කියවා, ලෝමා කියවා, නකා කියනකොට කේසා කියපු ඒ නාම ධර්මයක් නිවිලා හරියට පහනක් නිවුණා වගේ. ලෝමා කියපු ඒ නාම ධර්මයක් නිවිලා ඉස්සෙල්ලා දැක්කේ අනිත්‍ය, මේදී මේ දකින්නේ නිවි යාම, නිරුද්ධ වී යාම. නකා කියලා නිය කියලා දැකම නාම ධර්මයේ නිරුද්ධ වෙලා. දත් කියනකොට ඒ ද අර නකා කියපු ඒ නාම ධර්මයේ නිරුද්ධ වෙලා සම කියනවල දත් කියන නාම ධර්මයේ නිරුද්ධ වෙලා මෙන්න මේ ආකාරයෙන් නිමිනි වී යාම නිරුද්ධ වී යාම දකින්නට පුළුවන් නම් නාම රූප දෙකම නිරුද්ධ වී යාමෙන් දකින දබන නිවන කෙනෙකුට අත් දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ පිළිකුල් භාවනා විදර්ශනාව විදර්ශනාවට නැගීම තුළින් යම්කිසි යෝගාවචරයට අත්දැකීමක් ලබන්නට නොහැකි වෙනවා නම් තමාගේ තියෙන සංඥා විපරීත හැඟීම් සංඥා විපල්ලාස කෙරෙහි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. අපි කියවා මේ විදර්ශනා භාවනාවෙත් අරමුණු කරගන්නේ නැත්නම් විදර්ශනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා කියන සංඥා විපීඨලා නිට්ඨ සංඥා ආදී විපරීත සංඥාවන් සිතින් ඉවත් කිරීම. සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨ විපල්ලාස වැනි ධර්ම සිතින් උපුන ගලවා දැමීමට මෙහිදී මේ විපරීත සංඥාවන්ගේ සිත ගිලී තිබෙන තාක්කල් සිත බැඳී තිබෙන තාක්කල් මා කියපෝයි නාම රූප නිරෝධය අත්දකලා නිවන කෙනෙකුට අත්දකින්නට බෑ මේක කියන එක ලේසි ඒක අත්දකින්නට නොහැකි වන්නේ තමාගේ සිත තුළ මේ විපරීත සංඥා කාවැදී තියෙනවා හිතේ ගැප්පිලා තියෙනවා ඒක නිසා ඒ විපරීත සංඥා දේශට අවධානය යොමු කරන්නට ඕනේ විශේෂයෙන්ම සංඥා විපල්ලාස කෙරෙහි. අපි කේසා 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 කියන මේක හිතේ තියෙන සංඥාවක් නෙවෙයි. වෙන දෙයක් නෙවෙයි. මේක අසුභ කොටසක් අසුභ කොටසක් අසුභ කොටසක් කියන ඒකස් හිතේ තියෙන සංඥාවක්. නැත්තම් නිල වරලක් මෙන් කෙස් කලඹක් තියනවා කියලා සුභයි සුභයි කියලා ගන්න. ඒකත් හිතේ තියෙන සංඥාවක්. නැත්තම් මේ වඩවි ආපෝ තේජෝ ආයෝ දහත් වතරක් කියලා මෙනෙහි කරන ඒකත් හිතේ තියෙන සංඥාවක්. තමාගේ සිත තුළ ඇතිවි ඇතිවි නැතිවි නැති වෙන සංඥා මාත්‍රයක් විතරයි නේද කියන අවබෝධය කෙස් අරමුණු කරමින් ඇති කර ගන්න. ලෝමා ගැනත් ගන්න. මේ ලොම් 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 මේක හිතේ තියෙන සංඥාව. එන මොකක්වත් නෙවෙයි. මේ ලොම් කැතයි කැතයි පිළිකුල් පිළිකුල් කියලා මෙනෙහි කරන ඒකත් හිතේ තියෙන සංඥාවක්. අම්පිසක් නෙවෙයි. හිතේම තියෙන විපරීත සංඥා ගැනවට ඊළඟට මේක ධාතු කොටස් හතරක් කියලා ඒකත් සංඥාවක් මේ විදිහට එක එක එකිනෙක කොටසක් අරගෙන ඒ පිළිබඳව තියෙන සංඥාව උගුල උගුලා භාවනා කළොත් ඒ කියන්නේ සංඥාව නිරුද්ධ කරමින් නිරුද්ධ කරමින් භාවනා කළොත් අපි මේ සංඥා ගුමේ ගුලාවක පැටලිලන්නේ සංඥාව තියෙන ඒ නිකන් අර නාරියෝ පඹගාලේ පැටවෙනා වගේ ඒකේ පැටලිලා ඉන්නේ මේ ලෝක සත්‍යය. ඒ පැටලිල්ල තියෙන නිසා මේ සංඥා විපල්ලාස තියෙන නිසා ධර්මය අත්දකින්නට බෑ. සාන්දිටික වශයෙන් මේ ජීවිතේ අත්දකින්නට පුළුවන් පැහැදිලි ධර්මයක් මේ විපරීත සංඥාවෙන් බැඳිලා පැටලිලා ඒව ඇදිලා සිටින නිසා අත්දකින්නට බැරි ගන්න. ඒක නිසා මේ විපරීත සංඥා විවත් කිරීමට දැන් මේ අපි උත්සාහ ගන්න සත්‍ය දැකීමට. කෙස් කියන එක සංඥාවක්ය, පඨවි ධාතුව කියන එක සංඥාවක්ය, පිළිකුල් පොඩ ධාතුව කියන එක සංඥාව. මේ එකක්වත් කෙස් කහේ ඇති ධර්මතාවයක් නෙවෙයි. කෙස් වල ඇති පිළිකුල් භාවයකුත් නැහැ, කෙස් වල ඇති ලස්සනකුත් නැහැ. ඒ ලස්සන කියන්නේ තිතේ සංඥාවක්, පිළිකුල කියන්නේ තිතේ සංඥාවක්, කෙස් ගහ කියන්නේ තිතේ සංඥාවක්. ඊළඟට ඒකේ තියෙනවා පඨවි ධාතු, පඨවි ධාතු. ඒ පඨවි ධාතු කියන හැඟීමත් තිතේ තියෙන සංඥාවක්. මේ විදිහට එකිනෙක 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 කොටසක් අරගෙන ඒ සෑම කොටසක් කිරීම පවත්නා වූ සංඥාව ඉවත් කරමින් ඉවත් කරමින් ඊළඟට භාවනා කරනවා. මෙසේ සංඥාව ඉවත් කරමින් ඉවත් කරමින් භාවනා කරන විට සමහර යෝගාවචරයන් භාවනා කරන්නට බැරුව හිත ගලතිව වගේ නතර වන්නට පුළුවන්. මොකද අරමුණු ගන්නට නොහැකි වෙනවා සංඥා නිරුද්ධ වූතේ. විශේෂයෙන්ම ඔය සිත හුඟක් දියුණු සමාධියකට හුඟක් දියුණුනේ අඩු වශයෙන් විතක්ක විචාර විරහිත දෙවන ධ්‍යාන තත්ත්වයට පත්වන ආකාරයෙන් සිත දියුණු කර ඇති යෝගාවචරයන්ට පමණක් එයින් එහාට හෝ දියුණු කර ඇති යෝගාවචරයන්ට මේ විදිහට ඒ සංඥා වෙන් කරමින් භාවනා කරන විට සිත ගලතේවාගෙන නතර වෙන්නේ මොකද ඒ සංඥා ඉවත් කළාට පස්සේ විතක්ක ਵਿਚාර වැඩ කරන්නට බැරි නිසා සිත අක්‍රීය තත්ත්වයකටපත් වෙනවා අකර්මණ්‍ය තත්ත්වයකටපත් වෙනවා ඒක මීමංසා සමාධියක් විපස්සනා සමාධියක් ඒ සමාධිය ප්‍රගුණ කරන්නට පුළුවන් අපට අදිෂ්ඨාන කරලා මෙතෙක් වේලා මේ සමාධිය පැවතීවා කියලා ඊට පස්සේ මේ සමාධිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මස්සනය කරලා ඒ තුලින් වත් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන්. යම් කිසි කෙනෙකුට එසේ ගැඹුරු සමාධියකට සිතපත් කරගන්නට නොහැකි වෙනවා නම් ඒ ආකාරයෙන් සංඥාව වෙන් කරමින් භාවනා කළාට පසුව තමාගේ සිත තුළ තියෙනා වූ මේ වැරදි විපරීත අදහස් සම්පූර්ණයෙන් ඉවත් වෙලා සම්මා දිට්ඨිය තමාගේ සිත තුළ පිහිටියාට පසුව සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම නියමිතේ නියමාකාරයෙන් යථා තත්ත්වේ යථා පරිදි ඇත්ත ඇති හැටියෙන් දැකීමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක විවිධාකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මේ එක් ආකාරයක් ප්‍රායෝගික වශයෙන් බලනකොට සත්‍ය ආකාරයක්. එතකොට මේ සත්‍ය ධර්මයක් වශයෙන් සම්මා දිට්ඨිය වශයෙන් පිළිගියා දැක්කාට පසුව මේ තමාගේ රූපස්කන්ධය කෙරෙහි පවත්නා වූ ආත්ම සංඥාව සසල වෙන ඉරිතාය. මොකද ඒකට පිළිටන්නට හැකියාවක් නැහැ මේ සංඥාව ගලවා ගලවා භාවනා කරන විට. මෙන්න මේ දේ තමාට හැඟීමක් අවබෝධයක් ඇති වුණොත් අපි මෙතෙක් කල මේ මගේ කොටසක්ය කෙස් ගස්ය ලොම් ගස්ය නියය දත්ත්‍ය සම්මය මෙනෑලිය වපුකටුවේ හදවත්ය මේ ආදී නන්දාගෙන කතා කළාට මේවාට පටවී ආදී වශයෙන් සංඥා අපි ඇලෙව්වාට මේ රූපස්කන්ධ තුළ ඒ කිසිම සංඥාවක් නැත. අපගේ සිත තුළ ඇති වුණ විපරීත හැඟීමක් සිතවිලි මාත්‍රයක් වෙනා මෙහි කිසිම ධර්මතාවයක් නැත. මේ සිතවිලි ධර්ම ඇතිවෙන පවතින නැතිවෙන ධර්ම විනා අංකිෂාවක් නොවේ කියන අවබෝධය ඇතිවන විට කෙනෙකුගේ සිත ශූන්‍යතාවයකට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් නම් නොවරදවාම කෙනෙකුට පුළුවන් සිත ශූන්‍යතේ තත්ත්වයකට පත් කරගන්නට ඒ ඉක්මා ලැබෙමින් ලැබෙන නිවන පව අත්දකින්නට. එතකොට මා මේ දක්වා මේ ඇයට මේ විදර්ශනා භාවනාව මේ පිළිකුල් භාවනා විදර්ශනාවට නගන ආකාරය කීවේ ඒවා එකිනෙකක් අදියරට ප්‍රගුණ කළ යුතු බවයි මේ දැක්වේ. මේ සෑම කොටසක්ම එකිනෙකක් සෑම යෝගාවචරයකම ප්‍රගුණ කරන්නට ඕන. දක්ෂ භාවයේ කවරක් වුණත් පළමුවෙන්ම ඒ එකිනෙක කොටසක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්සණය කරමින් යොනි විමසමින් ඒවා මේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳ ප්‍රත්‍යස් අවබෝධයක් ඇති කර ගැනීම. අය කවුරුත් කීවට නෙවෙයි තමාට පැහැදිලි අවබෝධයක් ඇතිවීමයි අවශ්‍ය වන්නේ. එසේ ඇතිවීම තුළින්මත් සමහර යෝගාවචරයන්ට නිවන අත්දකින්නට පුළුවන් වෙනවා. ඊට පස්සෙ මේ එකිනෙක කොටසක් මෙනෙහි කරන විට නාම රූප ධර්ම දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම. ඒ නාම රූප වෙන් කිරීම තුළින් ශූන්‍යතාවයට සිතපත් කර ගන්නට පුළුවන් වෙනවා. එසේ තත් පසුව මේ රූපස්කන්ධයේ තියෙන ධාතු කොටස් හතර පළමුවෙන්ම ඒ කේශාලෝම ආදී කොටස් ඉස්සපට වේ ධාතු වශයෙන් උත් පසුවකී කොටස් 12 ආපෝ ධාතු වශයෙන් උත් බලලා ඊට පස්ව ශරීරයේ තියෙන තීජෝ ධාතුටත් වායෝ ධාතුටත් අවධානය යොමු කොට ඒ ධාතු හතර පැත්තට සිටින් වෙන් කිරීම තුළින් උත් හිත ශූන්‍යතාවයට පත් ගන්නට පුළුවන් වෙනවා. ඒ තුන්ගෙනිය අධීර වශයෙන් ඊට පස්ව මේ එකිනෙක කොටසක් අරගෙන තමාට වැටෙන ආකාරයෙන් සෑම කොටසම 14ට බෙද බෙදා බැලීම තුනෙන් සහ අවසාන වශයෙන් මුළු රූපස්කන්ධය මේකටගෙන 14ට බෙදා බින් කිරීම තුළින් ශූන්‍යතාවයකට සිතපත් කර ගන්න පුළුවන් වෙනවා. ඒනුත් ප්‍රතිපලයක් ගන්නට අපෝසත් වෙනවා නම් එසේ හැකි වුවත් කරන එක හොඳයි. නාමස්කන්ධයත් කොටස් 4කට බෙද බෙදා බැලීම. කේශාලෝම ආදී කොටස් මෙනෙහි කරන විට ඇති වෙන නාම ධර්ම 15 වෙනි විට වේදනාවක් ඇති වෙනවා, සංඥාවක් ඇති වෙනවා, විඥානයක් ඇති වෙනවා, සංස්කාර ධර්ම ඇති වෙනවා. මේ සංස්කාර ධර්ම ඇතිවීම සිතට දකින්නට නොහැකිවත් වේදනාව සංඥාව පමණක්ම අවබෝධ කරගෙන ඒ ධර්ම දෙක හරියට දැකලා සම්පූර්ණයෙන් බෙන් කරන්නට පුළුවන් වුණොත් ගැඹුරු ශූන්‍යතාවයකට යෝගාවචරයේ සිතපත් වෙනවා. ඒ විදිහට ඒ නාම ධර්ම හතරට වෙන් කර කර බැලීම තුළින් කරන්නට පුළුවන්. ඊළඟ අදියර තමාගේ සිත තුළ පවත්නා වූ නාම රූප කියන මේ අවබෝධය එකම ධර්මයක් බවට පත් කරමින් නාම ධර්මයන්ගේ ක්‍රියාවලියක් හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇතිවන ආකාරයට ඒ කටයුතු කිරීම තුළින් ඒ නාම ධර්මයක් සහ රූප ධර්මයක් කියන දෙකම එකම ධර්මයක් වූ නාම ධර්මයක් බවට පත් වුණාට පසුව ඒ නාම ධර්මයේ කිරීම අවධානය යොමු කරමින් ඒ සෑම ස්නයක් පාසාම නාම ධර්ම වෙනස් වී යන ආකාරයේ දැක දැක භාවනා කිරීම.
ඊට පස්සේ එක එක කොටසක් කිස්ලොම් ආදී වශයෙන් අරගෙන භාවනා කරන විට ඇතිවෙන නාම ධර්ම සෑම විටම ගෙවි ගෙවි යන ආකාරයෙන් නැත්තම් නිමෙවි නිරුද්ධ වෙවි යන ආකාරයෙන් භාවනා කිරීම තුළින් විශාල අත්දැකීමක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේටත් පසුව තමාගේ සිත තුළ තියෙනා වූ මේ සංඥා උගුල උගුලා නැත්තම් සංඥා නිරුද්ධ කරමින් භාවනාවක නියැලෙන සංඥා නිරෝධයකට සිතපත් කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට කටයුතු කරන්නට කියලායි අප මේ දක්වා කීවේ. දැන් වේලාව 9:00 නිසා දේශනාව නතර කරන්න සිදු වෙනා මේ කීප දේශනාවේ සාරාංශය තමයි අන්තිමට අපි ප්‍රකාශ කළේ. හොඳයි, මේ පින්වත් අය අද කවර භාවනාවක නිරතුණත් පිළිකුල් භාවනාවට විශේෂ අවධානයක් යොමු කරලා මා මේ ඇයට ප්‍රකාශ කළා පිළිකුල් භාවනා වැඩිමින් ලැබෙන ආනිසංස ගිය සතියේදී ඒ ආනිසංස කෙරෙහි විශේෂ ශ්‍රද්ධා භක්තියක් ඇතිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක පාඩ උපුටා දක්වමින් අපි ඒවා ප්‍රකාශ කළේ. ඒවා පිළි අරගෙන ඒ අත්දැකීම් අපිට ලබන්නට ඕනේ කියන හැඟීමෙන් යුතුව කවර භාවනාවක නිරත වුණත් පිළිකුල් භාවනාව පූර්ණ කෘති කරන විට අපි වඩනවා. වැඩි වේලාවක් පූර්ණ කෘති කරන විට පිළිකුල් භාවනාව වඩනවා. ඊට පසුව මේ කියන ආකාරයෙන් විදර්ශනාවට නගන්නට උත්සාහ ගන්න. එසේ උත්සාහ ගැනීම තුළින් සමහර විට අඩු වශයෙන් එක්කෙනෙකුට දෙදෙනෙකුට අලුතෙන්ම නිර්වාණ ධාතුව, ඒ කියන්නේ පළමුවෙන්ම නිර්වාණ ධාතුව මේ භාවනාව කිරීම තුළින් අත්දැකීමට සමහර විට හැකි වෙනවා ඇති. එසේම වේවා කියලා අපි ආශිංසනය කරන්න. දැයි මේ දේශනාවේ නිසා මෙතනින් නිම කරන්න ඔබ සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා. දැන් එහෙනම් පූර්ව කෘත්‍ය කිරීමක් අවශ්‍ය නැහැ. අපි පිළිකුල් භාවනාවේ වැඩුවී පිළිකුල් භාවනාවේ විදර්ශනාවට නඟන ආකාරය ඉගෙන ගත්තේ. දැන් දිගටම භාවනා කරන්න අඛණ්ඩ ලෙස එතකොට භාවනා කරන්න පුළුවන්. දැන් පූර්ව කෘත්‍ය ගන්නට ගියොත් භාවනා මේ කිය චිත්ත ප්‍රවාහය අතරමඟ කැඩෙනවා. ඒක නිසා දිගටම දැන් භාවනාවේ නිරත වන්න.